මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
එනම් පිරිස ආජීවශ්‍රමක ශීලය සමාදන් වෙන්න නමස්කාරය කියන්නේ. ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්භප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස අනික්කසාවෝ කාසාවං යෝ අත්ථං පරිදහෙස්සති අපේතෝ දම සච්චේන නසෝ කාසාව මරහති යෝච මන්ත කසාවස්ස සීලේසු සුසමාහිතෝ උපේතෝ ධම්මසච්චේන සවේකාසාව මරහති කී. සදහවත් පින්නතුනි, සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙකුගෙන් ලෝකයාට හිමිවන උතුම්ම දායාදය සම්බුද්ධ ශාසනයයි. දෙවි මිනිසුන්ගේ හිතසුව සඳහා ඒ සම්බුද්ධ ශාසනය දීර්ඝ කාලයක් ආරක්ෂා කර ගැනීම හැම බෞද්ධයෙකුගේම යුතුකමක් බව අපි කල්පනා කරනවා. ඒ යුතුකම හරියාකාර ඉෂ්ට කර ගැනීමට නම් ශාසනික වටිනාකම් පිළිබඳව නිවැරදි අවබෝධයක් අප තුළ තිබිය යුතු වෙනවා. අද මේ වෙසක් පොය දවසේ ඒකට අදාළ ගාථා දෙකක් අපි මාතෘකා කරගත්තේ ඒක නිසායි. මේ ගාථා දෙක බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේදී දේශනා කර වදාළේ දෙවිදත් තෙරුන් පිළිබඳ එක්තරා සිද්ධියක් අරමුණු කරගෙනයි. සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා දෙනම එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන සැවැත් නුවරින් රජගහ නුවරට වැඩම කළා. තම තමන්ගේ 500ක් 500 බැගින් නැති සංඝ පිරිස් සහිතව රජගහ නුවර වාසීන් මේ අගසව් දෙනමටත් ඒ සංඝ පිරිසටත් සාමූහික වශයෙන් එකතු වෙලා දෙතුන් දෙනා 10-15 දෙනා එකතු වෙලා දානමාන කටයුතු වල යෙදුණා. දන් දෙන්න පටන් ගත්තා. එක දවසක් සැරියුත් ස්වාමීන් වහන්සේ අනුමෝදන් කරන අවස්ථාවේදී මෙහෙම ප්‍රකාශ කළා. උපාසකයනි, යම් කෙනෙක් තමන් දන් දෙනවා අනිත් අය දාන ප්‍රතිපත්තියෙහි සමාදම් කිරීමක් නැහැ, ඒ කියන්නේ දන් දෙන්න අනිත් අය උනන්දු කරවන්නේ නැහැ, එවන්දු කෙනෙකුට උපනුපන් ජාතිවල භෝග සම්පත්තිය මිසක් පරිවාර සම්පත්තිය ලැබෙන්නේ නැත. තවත් කෙනෙක් තමන් දන් දෙන්නේ නැහැ, අනිත් අය දන් දීමෙහි උනන්දු කරවනවා. ඒ තැනැත්තාට ඒ අනාගතයේදී භෝග සම්පත්තිය ලැබෙන්නේ නැහැ, පරිවාර සම්පත්තිය පමණයි ලැබෙන්නේ. තවත් කෙනෙක් තමන් දන් දෙන්නෙත් නැහැ, අනුන් මේ පිළිබඳ උනන්දු කරවන්නෙත් නැහැ. එබඳු කෙනාට උපනුපන් ජාතිවල භෝග සම්පත්ති පරිවාර සම්පත්ති කියන දෙකම ලැබෙන්නේ නැහැ. හතරවෙනිව දක්වනවා තවත් කෙනෙක් තමනුත් දන් දෙනවා, අනිත් අයත් දන් දීමෙහි ඒ ප්‍රතිපත්තියේ සමාදන් කරනවා. අපි දැන් මේ කාලේ සමාදන් කරනවා කියලා කියන්නේ ඒ සමාදන් කරනවා. එබඳු කෙනාට උපනුපන් ජාතිවල භෝග සම්පත්තියත් පරිවාර සම්පත්තියත් කියන සම්පත් දෙකම ලැබෙනවා කියලා එහෙම ප්‍රකාශ කළා. මේ කහන් හිටිය එක්තරා නුවණැති මිනිසෙක් කල්පනා කළා, මම මේ සම්පත්ති දෙකම ලැබෙන ආකාරයට කටයුතු කරන්න ඕන කියලා. පිරිස ගියාට පස්සේ සැරියුත් ස්වාමීන් වහන්සේ ළඟට කිට්ටු වෙලා කියනවා, ස්වාමීනි මම හෙට දවසට මේ සියලු ස්වාමීන් වහන්සේට දානට ආරාධනා කරනවා කියලා. සැරියුත් ස්වාමීන් වහන්සේ ඇසුවා, කී දෙනෙක් සංඝයා වහන්සේලා අවශ්‍යද කියලා. කෙතෙක් සංඝයා වහන්සේලා මේ පිරිස සිටිනවාද කියලා ඇහුවාම 1000ක් පමණ සිටිනවා කිව්වා. ඒ 1009ටම මම හෙට දානේ දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා ප්‍රකාශ කළා. සැරියුත් ස්වාමීන් වහන්සේත් ඒකට එකඟ නිශ්ශබ්දතාවයෙන් ඒකට කැමැත්ත දැක්වුවා. ඉතින් මේ මිනිස්යා මෙහෙම කිව්වට මොකද කිසිම සූදානමක් නැතුවයි මේ ආරාධනාව කළේ. නගරයේ වීතිවල ඇවිදිමින් අම්මේ තාත්තේ මම මේ විදියට හෙට දවසට 1000ක් නමකට ආරාධනා කළා, තම තමන්ට පුළුවන් මට්ටමින් ඒ දාන උපකරණ අරගෙන එන්න, අපි එක තැනක එක් රැස් වෙලා දාන පිළියෙල කරමු කියලා ඒ විදියට හඬ නගමින් ඒ මිනිසෙන් උනන්දු කළා. ඒ වගේම ඒ විශාල පිරිසක් තමන් 29ක් 19ක් ඒ විදිහට 100ක් පවා බාරගෙන දායක පිරිස් ඒ එකී ස්ථානෙට දාන ද්‍රව්‍ය ගෙන ආවා. එක්තරා ධනවත් කෙනෙක්, ධනවත් දායකයෙක් ලක්ෂයක් අගනා කාෂාය වස්ත්‍රයක් ගෙනල්ලා දුන්නා මේ දාන සංවිධායක මහත්මයාට, උපාසක මහත්මයාට. මේ දාන කළමනා පිළිබඳ යම්කිසි අඩුපාඩුවක් වුණොත් මේ වස්ත්‍රය විකුණලා මේකේ බිය පැහැදම් බේර ගන්න, එහෙම අඩුපාඩුවක් නුනොත් කැමැති සංඝයා වහන්සේ නමකට මේ සිවුර පූජා කරන්න කියලා. ඉතින් මේ දාන කටයුතු පසුවදා හොඳට සිද්ධ වුණා. කිසි දෙයකින් අඩුවක් වුණේ නැහැ. මේ චීවරය, මේ ඔලාසය වස්ත්‍රය ඉතුරු වුණා. මේ දාන සංවිධායක මහත්මයා පිරිසට කියනවා, මෙන්න මෙහෙම කෙනෙක් මට මේ විදිහට දෙයක් චීවර වස්ත්‍රයක් පූජා කළ බොහොම අගනා දෙයක්. මේ දැන් දාන කටයුතු සියල්ල නිමා වෙලා තියෙනවා. දැන් අපි කාට මේ සිවුර පූජා කරනවාද? එතකොට ඇතම් කෙනෙක් කිව්වා අපි සාරිපුත්‍ර අග්‍රශ්‍රාවක ස්වාමින් වහන්සේට රහතන් වහන්සේට අපි පූජා කරමු කියලා. තවත් පිරිසක් කිව්වා මේ සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ ගෝයන් පැහුණු කාලයට විතරයි අවිත් යන්නේ, දේවදත්ත ස්වාමීන් වහන්සේ එහෙම නෙවෙයි, හරියට ගෙදර තියෙන පැන් බඳුනක් වගේ අපට මඟුල්ලාව මඟුල් හැම එකකටම උපකාර වෙනවා, ඒක නිසා අපි දේවදත්ත ස්වාමීන් වහන්සේට දෙමු කියලා. ඉතින් මේ පක්ෂ දෙකක් තිබුණ නිසා අර දාන සංවිධායක මහත්මයා මේ දාන පොලේ පොඩි ඡන්ද විමසීමක් පැවැත්තුවා. මෙන්න ඡන්ද ප්‍රතිඵලය. පූජ්‍යපාද දේවදත්ත ස්වාමීන් වහන්සේ වැඩි ඡන්ද හතරකින් අර ලක්ෂයක් අටනා චීවර වස්ති ලැබීමට සුදුසු හැටියට තේරුණා. ධර්මසේනාපති අග්‍රශ්‍රාවක සාරිපුත්‍ර මහා රහතන් වහන්සේගේ පක්ෂය පරාද වුණා. ඉතින් කොහොම හරි ඒ වස්ත්‍රය දේවදත්ත ස්වාමීන්ට දුන්නා. දේවදත්ත ස්වාමීන් වහන්සේ ඒක කපල පඳු ගහලා පෙරවාගෙන ඒ නගරේ හැසිරෙනකොට ඒ හැසිරෙන ආකාරයෙන් මිනිස්සුන්ගේ යම්කිසි අප්‍රසාදයක් ඇති වුණා. සමහර විට උඩඟු විදියට ඒක හැසිරෙන්නේ නැති, එහා මෙහා යන්නේ නැති. මේ ශ්‍රීවරය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට මිසක් දෙවිදත්තෙරුන්ට නම් සුදුසු නෑ කියලා මිනිස්සු කියන්න පටන් ගත්තා. ඒ සිද්ධිය වුණාට පස්සේ රජගහ නුවරින් එක්තරා සංඝයා වහන්සේ නමක් සැවැත් නුවරට වැඩම කළා බුදු පියාණන් වහන්සේ දකින්න. බුදු පියාණන් වහන්සේ ඒ වික්ෂුන් වහන්සේගෙන් අග්‍රශ්‍රාවක දෙනමගේ සුව දුක් විමසන අවස්ථාවේදී අර සංඝයා වහන්සේ ප්‍රකාශ කළා මෙන්න මේ සිද්ධිය. එතකොට බුදු පියාණන් වහන්සේ වදාලා, මහණ මේ ජීවිතේ පමණක් නොවේ, දෙවිදත්තෙරුන් අතීතයේ තමන්ට නුසුදුසු වස්ත්‍රයක් පෙරවාගෙන අනිත් අයගෙන් නිග්‍රහය ලැබුවා කියලා එක්තරා ජාතක කතාවක් ගෙන හැර දැක්වුවා. අතීතයේ බරණැස් නුවර ඇතුන් මරණ ඇත්වැද්දෙක් හිටියා. කැලෑවලට වැදිලා ඇතුන් මරලා ඇතුන්ගේ දළ නියපොතු මස් ආදිය විකුණලා ජීවත් වෙන ඇත්වැද්දෙක්. සමහර ඒ කැලෑවල විශාල ඇත්පිරිස හිටියා. එක කැලෑවක ඇතුන්ගේ සිරිතක් තිබුණා. ඒ කැලෑවේ වාසය කරන පසේ බුදුරජාණන් වහන්සේලා දැකලා තමන් ගොදුරු ගැනීමට යන අවස්ථාවේ පසේ බුදුරජාණන් වහන්සේ ළඟ දන නමල වැඳලා පිටත් වෙන සිරිතක් තිබුණා ඒ ඇතුන්ගේ. මේ ඇත්තද්දා දවසක් දැක්කා මේ සිද්ධිය. ඉතින් කල්පනා වේටුණා, මොකද මේ ඇතුන් මේ පසේ බුදුරජාණන් වහන්සේලාට වඳින්නේ කියලා. සිවුර නිසා වෙන්නේ නැති කියලා හිතලා, මාත් සිවුරක් ලබා ගත්තොත් මට මේ ඇද්දඩේම බොහොම හොඳින් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඊට පස්සේ මොකද කළේ? පසේ බුදුරජාණන් වහන්සේ නමක් කුහුණකට බැහැලා පෙන් පහසු වෙන අවස්ථාවේ ඒ ගොඩ තිබුණ සිවුරක් අරගෙන හොරකම් කරගෙන ගිහිල්ලා ඒක පෙරවාගෙන ඊළඟට මොකද කළේ? උපක්‍රමයෙන් හිස සිට පොරවාගෙන ඒ සිවුර පොරවාගෙන අර ඇතුන් මරණ උපකරණය ඒ ආයුධය හංගගෙන සිටිනවා. ඇත්රැල යන අතරේ යනින අතරේ මේ පසේබුදු කෙනෙක් කියලා හිතාගෙන වඳිනවා. ඉතින් ඇත්රැල ගියාට පස්සේ අන්තිමටම යන ඇතාට මේ ඇත්වැද්දා අර ආයුධය ගහලා මරලා දළ ආදිය විකුණලා ඉතුරු මස් ඒ ශරීර කැලේ වලලානවා. සිහොම කලක් කරගෙන යන අතරේ බෝධිසත්වයන් වහන්සේ ඒ ඇත්රැලියේ නායකයා බවට පත් වුණා. බෝධිසත්වයන් වහන්සේට දැනුණා තමන්ගේ පිරිස අඩු වෙන බව. මේකට හේතුව කල්පනා කරනකොට සැක හිතුණා, මෙන්න මේ අහවල් මිනිස්යාගෙන් වෙන්ට ඇති මේ මට උපද්‍රවය කියලා. අනිත් ඇතුන්ට යන්න ඇරලා තමන් පසුව අන්තිමටම ගියා එක දවසක්දා. එතකොට ඒ ඇතුන් ගියාට පස්සේ මේ බෝධිසත්වයාට ඇතරජු එන ළඟට එනකොට අර ඇත්වැද්දා සිවුර ඉවත් කරලා ආයුධය ගැහුවා, ආයුධය වීසි කළා. බෝධිසත්වයාට පස්සෙට පැනලා, කල්පනාවෙන් හිටිය නිසා පස්සෙට පැනලා ඒ ආයුධය වළක්වලා ඊළඟට ඉදිරියට පැනනා මේ මිනිස්යල්ලන්න, නුඹ නේද මගේ මේ පිරිස විනාශ කරේ කියලා. එතකොට මේ ඇත්වැද්දා මොකද කළේ? ගහකට මුවා වෙලා සිවුර ඉස්සරහට ඇල්ලුවා. සිවුර ඉස්සරහට ඇල්ලුවාම මේ බෝධිසත්වයාට රජු කල්පනා කරනවා, දැන් මේ සිවුරත් අල්ලගෙන ඉන්න මේ මිනිස්යාව මම විනාශ කරොත් සිය දහස් ගණන් බුදුපසේ බුදුරහතන් වහන්සේලාට නිග්‍රහ කළා වෙනවා. ඒ ගෞරව සම්ප්‍රයුක්ත භය මගේ හිතේ නැති කරගත්ත වෙනවා. ඒක නිසා නොමරා තැහැරලා අවවාද කළා, නිග්‍රහ කළා. නුඹ මේ විතරාගින් උත්තමයන්ට සුසු ඇඳුමක් ඇඳගෙන ඉන්නේ කියලා නිග්‍රහ කළ අර මිනිසයාට. එහෙම ඔය අතීත ප්‍රවෘත්ති ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ අය සංඝයා වහන්සේට වදාලා, අන්නේ ඇත්තද තමයි දේවදත්ත තෙස්තවිරයන් අතීතයේ ඒ විදිය දෙයක් කළා කියලා අන්න අපි මාතෘකා කළ ඒ ගාථා දෙක වදාලා. අනික් කසාවෝ කාසාවන් යෝ අත්තං පරිදහෙස්සති අපේතෝ ධම සච්චේන නසෝ කාසාව මරහති. කෙලෙස් කසට ඉවත් නොකළා වූ යමෙක් ඉන්ද්‍රිය දමනයෙන් හා සත්‍යයෙන් තොරව වාසය කරමින් කාෂාය වස්ත්‍රයක් අඳිනව නම් අඳින්නේද හිත මේ කාෂාය වස්ත්‍රයට නොහොබි නුසුදුසුයි. ඊළඟ ගාථාව යෝචවන්ත කසාවස්ස සීලේසු සුසමාහිතෝ උපේතෝ ධම සච්චේන සවේ කාසාව මරහති. නමුත් යම් කෙනෙක් කෙලෙස් කසට ඉවත් කරලා ඉන්ද්‍රිය දමනයෙන් හා සත්‍යයෙන් යුක්තව කාෂාය වස්ත්‍රයක් අඳිනව නම් ඒ තැනැත්තා ඒ කාෂාය වස්ත්‍රයට සුසුය කියන මෙන්න මේ අදහසයි ඒ ගාථාවල තිබෙන්නේ. දැන් එතකොට අපි මේ මූලික සිද්ධියනොත් ඒක ජාතක කතා වෙනොත් ගත හැකි පාඩම් මොනවද කියලා සලකලා බලමු. මේ කථාන්තරයේ දිහිල් පක්ෂය ගැන හිතලා බලනකොට අර ඒ දාන සංවිධායක මහත්මයාගේ ආදර්ශවත් ක්‍රියාව පවා අපට පාඩමක් හැටියට ගන්න පුළුවන්. මේ දාන ආදී පින්කම් පිළිබඳව මේ කාලෙත් ඔය සම්මාදම් කිරීම කියලා එකක් කියනවා. මේ සම්මාදම් කියන වචනය ඇත්ත වශයෙන්ම ධර්මයේ සඳහන් වෙන්නේ සමාදම් කිරීම කියන. දැන් සීල සමාදානය කියන වචනේ මේ පිණිසුනට හුඟක් පුරුදුයි. සීල සමාදානය මිසක් දාන සමාදානය කියන වචනේ පුරුදු නෑ. නමුත් ඒ වෙනුවට දාණය සම්මාදම් කරනවා කියලා එකක් කියනවා. එතන කියවෙන්නේ තර අදහසක්. දන් දීමේ ප්‍රතිපත්තිය පිළිගන්න සලස්සනවා. ඒ පිළිගත්තු නිසා තමයි මේ පිරිස තම තමන් හැකි පමණින් ඉදිරිපත් වුනේ. ඉතින් ඒක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ ධර්මය අනුවයි සරිත් ශානාංශයේ මෙතෙන්දි දැක්ුවෙත් ඒක පරිවාර සම්පත්තිය ලැබීමට හේතු වෙන දෙයක්. මොකද දාණය පිළිබඳව අනිත්‍ය උනන්දු කරනකොට කල්යාණ මිත්‍රයෙක් හැටියට ඒක එකක් කුසලයක් අනිත්‍ය කුසලයට නමුරු කියනවා. මේ සම්පත්‍ති දෙකම සකස් කරගන්නට සාදාගන්නට අර නුවණැති පුද්ගලයා ඊටම අවංකව සාධාරණව ඒ දාන සංවිධානය කළ බව පේනවා. දහසක් නමකට කිසිම සූදානමක් නැතුව පටන් ගත්තේ ඒ රැයින් ඒ සියල්ල සම්පූර්ණ කළා. දාන කටයුතු නිමා කළ පමණක් නෙවෙයි අර අමතර වස්ත්‍රය ඒක අනියම් විදියට යොදාගත්තේ නැහැ. ඒක දුන්න පුද්ගලයාගේ අදහසට අනුව ඡන්ද විමසීමුත් කරලා ඒක ඒ ඡන්දයට අනුව සුදුසා කෙසේ වෙතත් ඡන්දයට අනුව ඒක දෙන්න සැලැස්සුවා. ඉතින් ඊළඟට එතන අර දේවදත්ත ස්තවිරයන් පිළිබඳ ප්‍රකාශුණු කාරණය ගැනත් අපි ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. ජනප්‍රියත්වය ගුණධර්ම පිළිබඳ මිනුම් දණ්ඩක් නොවේ. ජනප්‍රියත්වය අනුව නම් අර අග්‍රශ්‍රාවක ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පරාදයි දේවදත්ත ස්තවිරයන්ට. නමුත් ඒ වස්ත්‍රයට සුදුසු අන්දමට නෙවෙයි පිළිපැද්දේ. ඒක නිසා තමයි අර මහජනයාගේ දෝෂාරෝපණයට ලක් වුණේ. ඉතින් මේ දේවදත්ත ස්තවිරින් එතනින් නැවතුනේ නැහැ. අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට නොලැබෙන වස්ත්‍රයක් තමන් ලබාගෙන ඒ ඇති වුණු උඩඟුකම තුලින් තවත් ක්‍රියාත්මක වුණා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා දාරුණෝ භික්ඛ වේලාභ සත්කාරෝ. මේ ලාභ සත්කාර කියන එක මහා දාරුණු දෙයක්, කටුක පරුස දෙයක්. මොකද ඒක තුලින් ඇතම් කෙනෙක් භයානක අන්දමින් ඒ තමන්ගේ ජනප්‍රියත්වය පාවිච්චි කරමින් අනියම් අන්දමින් ජීවිතය ගෙන යන උත්සාහ කරනවා. දැන් දේවදත්ත ස්තවිරයන්ට උනේත් ඒකයි. දේවදත්ත ස්තවිරයන් වහන්සේ ඊළඟට මොකද කළේ? කල්පනා කළා මිලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබා ගන්න නම් යම්කිසි රජ කෙනෙක් ඔහුගේ රාජානුග්‍රහය ලබා ගන්න ඕන කියලා. ඉතින් සිහියට නැගුණේ මේ අජාසත් කුමාරයා, මගධ රාජ්‍යයට හිමිකම් සිටින අජාසත් කුමාරයා. අජාසත් කුමාරයා ළඟට කිට්ටු වෙලා අජාසත් කුමාරයා පහදවා ගන්න එක්තරා උපක්‍රමයක් යෙදුවා. මේ දේවදත්ත ස්තවිරයන්ට අභිඥා බල තිබුණා, 이르දි ප්‍රාතිහාර්ය දක්වන ශක්තිය තිබුණා. ඉතින් 이르දියෙන් ඒ ශරීරයක් මවාගෙන අජාසත් කුමාරයා බය වෙන විදිහේ සර්පයින් ගෙන් උතාගත්තු ශරීරයකින් උගලේ උඩට ඇවිල්ලා පෙනී හිටලා බය වුණාට පස්සේ නැවතත් ඒ තමන්ගේ ශරීරය නිර්මාණය කරලා අජාසත් කුමාරයා පහදවගත්ත මේ තමන්ගේ තියෙන 이르දි බල ශක්තිය වලින් පහතවගෙන එතන ඉඳලා ළඟට මේ අජාසත් කුමාරයා දවසට දෙවක් උදේ හවස දේවදත්ත ස්තවිරයන් දකින්න යනවා 500ක් රත්වලින්. ඒ වගේම 500ක් ආහාර භාජන බොහොම රසවත් ආහාර තැටි යවනවා දේවදත්ත ස්තවිරයන්ට. මේ කාරණය සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේට සැලකලාම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මහණෙනි මේ දේවදත්ත ස්තවිරයන්ගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී ගැන ඊර්ෂාවක් ඇති කරගන්න එපා. ඒ ලාභ සත්කාර ආදී දේවදත්ත ස්තවිරයන්ට ලැබීම නිසාම පරිහානියටපත් වෙනවා, විනාශයටපත් වෙනවා. හරියට අර සැඬ පරුස බල්ලෙකුට පිටක් නහයට ඉව වැටුනහම වඩාත් සැඬ පරුස ප්‍රචණ්ඩ වෙනවා වගේ දේවදත්ත ස්තවිරයන්ොත් ඒ විදිහට හැසිරෙනවා කියලා අනාගත වාක්‍යයක් එහෙමත් ප්‍රකාශ කළා. ඒ වගේම ඊළඟට අර මේ දේවදත්ත ස්තවිරයන් වහන්සේ රජාසත් කුමාරයා කැමැති කරවගත්ත කරුණු කියලා මේ තමන්ගේ පියා බිම්බිසාර රජු මරලා ඉක්මනින් රජ වෙන්න මම බුදුරජු මරලා බුද්ධ රාජ්‍ය ලබා ගන්නවා කියලා. එත වශයෙන් ඒකට මූලික වුණේ කලින්ම මේ එක් අවස්ථාවක දේවදත්ත ස්තවරයන් බුදුරජාන් වහන්සේ පිරිසකට ධර්ම දේශනා කරන අවස්ථාවේ ඉදිරිපත් වෙලා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා, දැන් භාග්‍යතුන් වහන්සේ වයෝවෘද්ධයි, මේ සංඝ පිරිස මට පවරා දෙන්න, භාග්‍යතුන් වහන්සේ විවේකයෙන් වැඩවසන්න කියලා. බුදු පියාණන් වහන්සේකට නිග්‍රහ කළා, මේ අගසව්වන්ටත් නොදෙන නායකකම ඔබ වෙන්නකොට දෙන්නේ නැහැ කියලා නිග්‍රහ කළා. එයින් කිපිලා තමයි මේ දේවදත්ත ස්තවිරයන් ඊළඟට බුදු පියාණන් වහන්සේ ඝාතනය කරන්න උපක්‍රම යෙදුවා අරාජාසත් රජු උපකාර කරගෙන. අජාසත් කුමාරයා පියාට භයානක අන්දමින් වද දීලා මරණයට පත් කරන්න සලස්සලා ආනන්තරිය පාප කර්මයකට අසු වුණා. ඉතින් මගධ රාජ්‍ය ලබා ගත්තට පස්සේ දේවදත්ත ස්තවිරයන් අවිල්ල කියනවා, දැන් ඉතින් ඔබ නම් මේ කටයුත්ත කරගත්තා, ඔබතුමා දැන් මගේ වැඩේටත් උදව් වෙන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්න උපක්‍රම යෙදුවා. පළමුවෙන්ම යෙදුණු උපක්‍රමය දුනුවායන් යැව්වා. බුදු පියාණන් වහන්සේ විවේකයෙන් වනයේ වැඩ වෙසෙන අවස්ථාවක එක දුනුවායකට පැවරුවා ගිහිලා බුදු පියාණන් වහන්සේට විඳින්න කියලා. ඒ විදලා එන අතරේ ඒ දුනුවාය මරන්න තව දුනුවායන් දෙන්නෙක් ඒ මාර්ගයේ රැඳෙව්වා වෙන පාරකින් එන අතරේ. ඊළඟට ඒ දෙන්න අර එන හතරේ ඒ දෙන්නා මරන්න තව හතර දෙනෙක්, ඒ හතර දෙනා මරන්න අට දෙනෙක්, ඒ අට දෙනා මරන්න 16 දෙනෙක්. කොයි විදිහේ මහ පුදුම අන්දමේ කූටෝපක්‍රමයක් කුමන්ත්‍රණයක් අභිරහසක් විදිහේ තබා ගැනීමට මේ බුද්ධ ඝාතනයේ එසේ දත්ත ස්තවිරයන් මේ විදිහට සැලැස්ම යෙදුවා. නමුත් අර බුදු පියාණන් වහන්සේට විඳින්න ගිය මිනිසයාට බුදු පියාණන් වහන්සේගේ බුද්ධ තේජස නිසා ඇඟ දල දඬු වෙලා ඒක කරගන්න බැරි වෙලා තමන් ආපු කාරණේ කිව්වා. බුදු පියාණන් වහන්සේ මේ මිනිසයාට ධර්මයේ දේශනා කළා, වෙන පාරකින් යන්න සැලැස්සුවා. ඒ වගේම ඒ 이르දි බලයෙන් තුලින්ම බුදු පියාණන් වහන්සේ අර අනිත් පිරිසුත් දෙන්න 4 දෙනා 8 දෙනා 16 දෙනා වශයෙන් ඒ මාර්ගයේ රඳවපු හැම දෙනාම බුදු පියාණන් වහන්සේ දකින්න ඇවිල්ලා බණ අහලා පැහැදිලා ඒ බලාපොරොත්තු වුණ කාර්ය ඉෂ්ට කළේ නැහැ. මේ කාරණය දේවදත්ත ස්තවිරයන්ට දැනගන්න ලැබුණාම කල්පනා කළා, දැන් ඉතින් මමම මේ බුදුරජාණන් වහන්සේ ධාතනය කරන්න ඕන කියලා කිජුකුට පර්වතයේ කිජුකුළු පවයට නැගලා බුදු පියාණන් වහන්සේ එහි පහත සක්මන් කරන අවස්ථාවක මහා විශාල ගල් කුලක් පෙරළුවා. ඒ ගල් කුල වැටෙන අතරේ තවත් ගල් කුළු දෙකක් බුදු පියාණන් වහන්සේගේ බුද්ධ තේජස තුලින් එකමතු වෙලා අර ගල් කුල වැළැක්වුවා. නමුත් යම්කිසි ගල් පතුරා බුදු පියාණන් වහන්සේගේ පිටිපතුලට වැදිලා බරපතල අන්දමින් වේදනාගෙන දෙන තුවාලයක් ඇති වුණා. ජීවක වෛද්‍යාචාර්යතුමන්ට බෙහෙත් කරන්නත් සිද්ධ වුණා. ඒ තුලින් දේවදත්ත ස්තවිරයන් අර බුද්ධ ශරීරයෙන් ලේසර වීම කියලා කියන භයානක අනන්තරික පාප කර්මයටත් අසු වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ධාතනය කරගන්න බැරි වුණ නිසා ඊළඟට දේවදත්ත ස්තවිරයන් යෙදු උපක්‍රමය මොකද්ද? නාලාගිරිය ඇතුළට රාපෝවල බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාත් ඒ වැඩම කරන මාර්ගයට මුදලා හරින්න පිළියෙල කළා. ඒ ඇද්දවන්ට අල්ලස් එහෙම දීලා. ඉතින් ඒ නාලාගිරිය ඇතුව මහ බලානක අන්දමින් ඒ දුවිලි නගාගෙන එන අතරේ බුදු පියාණන් වහන්සේ මෛත්‍රී සිත යොදලා යථාව දමනය කළා, ධන ගස්වන්න සැලැස්සුවා. එතකොට ඒ උත්සාහ තුනම ව්‍යර්ථ වුණාට පස්සේ ඒකම රටවැසියන් අතර නාගරවාසීන් අතර ලොකු උද්ඝෝෂණයක් ඇති වුණා. මේ තරම් පාපතරයෙකුට අජාසත් රජතුමා උදව් කරනවා කියලා අජාසත් රජතුමාට ඒ දෙව්දත්තෙරුන්ට මෙතෙක් කළ සත්කාර පවා ඉවත් කරන්න සිද්ධ වුණා. ඉතින් මේ අවස්ථාවේදී ඊළඟට මේ දේවදත්ත ස්ථවිරයන් කල්පනා කරනවා, දැන් කොහොමද මම නැවත ලාභ සත්කාර ආදී ලබා ගන්න කියලා. ඊළඟට පාපී සිටිවිල්ලක් ආවා. මේ සංඝ බේදය කියලා කියන ඒ සංඝයා වහන්සේලා බෙහෙද කරවලා සමගි සම්පන්නව සිටින සංඝයා වහන්සේලා කොටසක් Taman අරගෙන ගිහිල්ලා වෙනම ශාසනයක් හදාගන්න. ඒ පාපී සිටිවිල්ල එනවත් එක්කම අර කලින් තිබුණු විරුද්ධිබල නැති වෙලා ගියා. ඊළඟට මේ ආරංචි ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේට දැනුවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා වන්නේ එහෙනම් ඉතාමත්ම භයානක තවත් ආනන්තරී පාප කර්මයකට දේවදත්ත ස්ථවිරයන් බැඳෙන්නයි යන්නේ. ඉතින් ඒ ආවාද අනුශාසනා කිසිවකට කන් නොදී දේවදත්ත ස්ථවිරයන් පංචවර කියලා කියන විශේෂ ඉල්ලීම් පහක් ඉදිරිපත් කළ බුදුරජාණන් වහන්සේට. සාමාන්‍ය මිනිස්සුන් ඒවට කැමති වෙන වැඩි දේවල් ඒ වර පහ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරාම අලුතෙන් පැවිදි වුණු භික්ෂුන් වහන්සේලා 500 නමක් තමන්ගේ පක්ෂයට හරවාගෙන ඊළඟට ගයා ශීර්ෂයට, ඒ කියන්නේ බුද්ධ ගයා කියලා අපි හඳුන්වන්නේ බුදු පියාණන් වහන්සේ ඒ උතුම් තැනට, මේ දේවදත්ත ස්ථවිරයන් ගිහිල්ලා වෙනම ශාසනයක් පටන් ගත්තා. කෝකාලික කටමෝරක තිස්ස කියලා කියන ශ්‍රාවකීන් දෙදෙනෙක් අග්‍ර ශ්‍රාවකීන් හැටියෙන් දෙපැත්තෙන් තබාගෙන තමන් බුදු කෙනෙක් හැටියට බුද්ධ ලීලාවෙන් ශාසනයක් ආරම්භ කළා. එක ටික කාලයක් පැවතුණා. පවතින අතරේ බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක මේ අග්‍ර ශ්‍රාවක දෙනම සාරිපුත්‍ර මොග්ගල්ලාන කියන අග්‍ර ශ්‍රාවක දෙනම යැව්වා මේ පිරිස ආපසු අරගෙන එන්න. ඒ යන අවස්ථාවේ දේවදත්ත ස්ථවිරයන් ධර්ම දේශනා කරනවා බුද්ධ ලීලාවෙන්. රැවටුණා මේ අග්‍රසව් දෙනමත් දැන් මගේ පැත්තට ආවා කියලා. ඉතින් රැ තරමක් දුරට මේ ධර්ම දේශනා කළා. පැවරුවා මං වෙනුවට මේ ධර්මය දේශනා කරන්න කියලා ගිහිල්ලා සැතපුණා. ඒ අතරතුර අර අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම හරියාකාණෙන් ධර්මය ඉදිරිපත් කළ අර දේවදත්ත ස්ථවිරයන්ගේ පිරිස ඔක්කොම නැවත හරවාගෙන ඒ පිරිසත් එක්ක අහසින්ම බුදුරජාණන් වහන්සේ දැකීමට ආපසු වැඩම කළා. මේ කාරණේ අර කෝකාලික කියන දේවදත්ත ස්ථවිරයන්ගේ අග්‍ර ශ්‍රාවකයා දේවදත්ත ස්ථවිරයන් නැගිට්ටවලා මම එතන කියවෙනවා පපුවට පයින් ගහලා නැගිට්ටවලා මේ කාරණය ප්‍රකාශ කළාම ඒ ඇති වුණු සංවේග නිසා දේවදත්ත ස්ථවිරයන්ට ලේවමණිය ඇති වුණා කියලා, ලේවමණිය දැම්මා කියලා. ඒ ඇති වුණු චිත්ත කම්පනයත් ලේවමණියත් නිසා නව මාසයක්ම රෝගාතුරව දේවදත්ත ස්ථවිරයන් බොහොම භයානක අන්දමේ කායික දුක් වේදනා විඳිමින් අන්තිම අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ දැකීමට අවසර ඉල්ලුවා. දැකීමට එන්න බලාපොරොත්තු වෙමින් ඒ තමන්ගේ අනුගාමිකයන්ට කිව්වා ජේතවනාරාමයට මාව අරගෙන යන්න කියලා. ඒ ආරංචි එනකොට බුදු පියාණන් වහන්සේට මේ සංඝයා වහන්සේලා ප්‍රකාශ කළා මෙන්න දේවදත්ත ස්ථවිරයන් දැන් එන්න හදනවා කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ ජීවිතයේදී දේවදත්ත ස්ථවිරයන්ට නැවත මා දකින්න ලැබෙන්නේ නැහැ, මොනම කොයි අම්මා ආකාරයකින් ජේතවනාරාමයට ආවත් මාව දකින්න ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් අර අනුගාමිකයන් මුලදී අකමැති වුණා මේ දේවදත්ත ස්ථවිරයන් ගෙන යන්න. ජීවත් වෙන ඉඳි බුදුරජාණන් වහන්සේට මේ තරම් වෛර කළා, ඔබ දැන් කියනවා මේ අපව එක ගෙන යන්න කියලා. ඒකෝ දේවදත්ත ස්ථවිරයන් කියුණා යුණාට භාග්‍යතුන් වහන්සේට මා කෙරෙහි වෛරයක් නැත කියලා කොමාරි කැමති කරවාගෙන. එතකොට අර අනුගාමිකයන් ඇඳක තබලා දේවදත්ත ස්ථවිරයන් අරගෙන ගියා ජේතවනාරාමය ළඟට. ඒ ජේතවනාරාමය ළඟ පොකුණේ අයිනේ ඒ ඇඳ තියලා ඒ අරගෙන ආපු අය පොකුණට බැස්සා නාන්න. ඒ අතරතුර දේවදත්ත ස්ථවිරයන් ඇඳේ ඉඳගෙන බිමට පය තියුවා. බිමට පය තියනකොට පොළව විවර වෙලා අවීචයෙන් ගිනි දැල් ඇවිත් අවීච නිරයට යන්න ගිය බව ඒ සඳහන් වෙනවා. ඒ අවස්ථාවේ දේවදත්ත ස්ථවිරයන් අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේගේ සරණ යනවා කියන එක්තරා ගාථාවක් ප්‍රකාශ කළ බවත් කියවෙනවා. එතකොට ඔන්න දේවදත්ත ස්ථවිරයන්ට ගිය කල. ඉතින් මේකේ මුල බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේකට හේතුව අර ලාභ සත්කාරය කියලා. ලාභ සත්කාරය කියන එක මහා දරුණු දෙයක්. ඒක දැන් අර මුලින්ම මේ කතාවේ පටන් ගත්තු අර අග්‍ර ශ්‍රාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ලැබිය යුතු චීවරය. ඒක මේ දේවදත්ත ස්ථවිරයන්ට ලබා ගන්න පුළුවන් වුණු ආඩම්බරයේ උඩඟු බව නිසා තමයි එතන ඉඳලා අනිකුත් ඒ ජනප්‍රියත්වය බලාගෙන ලාභ සත්කාර බලාගෙන අර විදියේ පාප කර්ම රාශියකට පටලැවුණේ. ඉතින් ඒ අනුව අපට හිතා ගන්න පුළුවන් දැන් බුදු පියාණන් වහන්සේත් ප්‍රකාශ කරලා තිබෙනවා මේ ලාභ සත්කාර ඊටාම ධර්මෝදේවල් මේ දේවදත්ත ස්තවිරේන්ට ඒ වුණ විපත පිළිබඳව සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා උපමා හතරකින් මහණෙනි කෙසෙල් ගස පීදුනොත් කෙසෙල් ගස විනාශයටයි ඒ පීදෙන්නේ ඒ වගේම තමයි උණ ගසක් පීදුනොත් උණ ගස විනාශයි බට ගසක් පීදුනොත් බට ගස විනාශයි ඒ වගේම තව දක්වනවා කොටළු දෙනක් ගර්භිණී වුණොත් ඒ දරු ගැබ නිසා මරණයට පත් වෙනවා. ඔන්න ඒ වගේම ඒ ලාභ සත්කාර දේවදත්ත ස්වාමීන්ගේ විනාශය පිණිසටම ඇති වුණා කියලා ඒ විදිහට ප්‍රකාශ කළා. ඉතින් මේ අනුව අපට හිතා ගන්න පුළුවන් මේ ජනප්‍රියත්වය කියන ඒවා ලාභ සත්කාර කියන ඒවා බොහෝ විට මිනිසෙයින් භයානක අන්දමේ පාප කර්ම වලට යොමු කරන බව. ඒ වගේම මේ ජාතක කතාව කියන කල්පනා කරලා බලනකොට මේ ජාතක කතාවනොත් අපට කාලීන වශයෙන් වැදගත් වෙන යම් යම් උපදේශ මතු කර ගන්න පුළුවන්. දැන් මේ ජාතක කතාවල් කියුණා අර ඇත්රජු එහෙම නැත්නම් අර ඇත්වැද්දා පළමුවෙන්ම අර ඇත්වැද්දා තමන්ගේ ඒ ඇද්දඩේමට යොදාගත්තේ මොකක්ද? පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් සොරාගත්තු සිවුර. පින්නතුනේ මේ චීවරය කියන එක අපේ බණ පොත්වල හඳුන්වන්නේ අරහත් ධජයක් කියලා. අරහත් ධජයක් කියලා කියන්නේ දැන් වුණ අපි හිතමු පෙරහරක් කරනකොට පෙරහරේ ඉස්සරහින් යන කොඩිය අනුවනේ අපි තේරුම් ගන්න මේ පෙරහරේ එන අය. ඉතින් ඒ වගේ අරහත් ධජය කියලා කියන්නේ චීවරය දකිනකොට කෙනෙකුට ඇති වෙන අදහස මොකක්ද? එක්කො මේ රහතන් වහන්සේ නමක්, එහෙම නැත්නම් රහත් ප්‍රතිපදාවේ හැසිරෙන රහත් බව සඳහා උත්සාහ කරන පිරිසක් කියන අදහසයි මේ චීවරය දරාගත්තු පිරිසක් වෙනකොට ඇති වෙන්නේ. ඒක නිසා තමයි ඒකට අරහත් ධජය කියලා කියන්නේ. නමුත් මෙන්න මේ අරහත් ධජය වෙන විදිහේ පරමාර්ථ සඳහා වෙන විදිහේ පෙරමුණු සඳහා ඉදිරිපත් කරගත්තොත් ඒක හරියට අර ඇත්වැද්දා පසේ බුදුරජාණන් වහන්සේගෙන් සොරාගත්තු සිවුර ඇද්දඩේමට යොදාගත්තා වගේ වැඩක් වෙනවා. ඒ නිසා අරහත් ධජය අන්නර නිවන් කරා යන ගමන ඒ අරමුණ ඒ පරමාර්ථය රහත් බව කරා යන පරමාර්ථය ඒක පෙන්නුම් කරන ධජයක් හැටියට ආරක්ෂා කර ගැනීමයි වටිනාම දේ. ශාසනයක් ආරක්ෂා කර ගැනීම ගැන අපි කලින් කතා කළා. එතකොට අන්නේ අදහස අපිට මේ ජාතක කතාව තුලින් ගන්න පුළුවන්. ඒ වගේම මේ චීවරය තවත් සමාර්ථයන් වල සඳහන් වෙන සන්නායක හැටියට හඳුන්වනවා. දැන් ධර්මාශෝක රජතුමාගේ සහෝදරයෙක් සිටියා තිස්ස කුමාරයා උපරජකමත් ලබාගෙන. නමුත් ඒ තිස්ස කුමාරයා දැඩිව මේ නිවන් අදහස ඇති කරගෙන ශාසනයේ පැවිදි වෙලා විවේකයට කොයිතරම් ලැබිද කියතොත් උන්වහන්සේ ඒ ධර්ම පොත් ග්‍රන්ථවල හැඳින්වෙන්නේ ඒක විහාරිය තෙරුන් කියලා. ඒක විහාරිය තනිව ජීවත් වීමට ආශා කළ ස්වාමින් වහන්සේ නමක් බවට පත් වුණා මේ රාජකුමාරයේ. ඉතින් මේ පැවිදි වුණාට පස්සේ ඒ පැවිදි ඒ තමන්ගේ නිවන් පිළිබඳ අදහස කොයිතරම් දැඩිව තිබුණාද කියතොත් නිවන පිළිබඳ බලාපොරොත්තු හෙළි කිරීමට එක්තරා ගාථාවක් වදාළා. ඒ ගාථාවේ ප්‍රකාශ වෙන අදහස මේකයි. මම මේ සන්නාහය බැඳගෙන කැලේට ඇතුල් වෙනවා. කැලෙන් එළියට එන්නේ නැහැ. අර කෙලෙස් සටන ඉවර කළා රහත් නොවි. එතකොට එයින් පේනවා අර සන්නාය කියන එක දැන් සන්නාය කියලා කියන්නේ පින්නතුණි යුද්ධයකදී සටනකදී ඊතල පාරෙන් වැලකීමට අඳාගන්න එක්තරා ආයත්තමක්. ඉතින් ඒක කෙලෙස් සටනට ආයත්තමක් මිසක් කෙලෙස් සටනට ආරක්ෂාවක් මිසක් වෙන සටන් වලට වෙන වෙන වැරදි ක්‍රියා කරලා ඒවායින් එන විපාක වලින් බේරීමට චීවර ඉදිරිපත් කර ගැනීම ශාසනානුලෝමික නැහැ. ශාසනයට අනු කූල දෙයක් නෙවෙයි. ඒක හරියට අර ඇත්වැද්දා ඇතුන් මැරීමේ වරදට දඬුවම ලං වෙනකොට සිවුර ගලවල ඉස්සරහට ගත්තා වගේ වැඩක් වෙනවා. ඉතින් ওই ජාතක කතාවනුත් අපිට යම් යම් කාරණා උපදෙස් ඔය ආශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ හැම එකක් තුලින්ම අපිට පේනවා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය තුලින් ශාසනික වටිනාකම් යටපත් වෙන්න ඉඩ තියෙන බව. ඒක නිසා බුදු පියාණන් වහන්සේ ඒ වායේ භයානකත්වය නිතරම අතු කරලා දුන්නේ. ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මේවා හරියට දැන් ඔන්න ගොම කුරුමිනියෙක් එහෙම දිහා බැලුවාම ගොම කුරුමිනියෙක් ගොම ගොඩක් ලබා ගත්තාම ඒ ගොම ගුලියක් ඕක පෙරලගෙන පෙරලගෙන යනවා බොහොම ආඩම්බරයෙන්. අන්න ඒ වගේ හැටි ඒ උපමාව දක්වන බුදු පියාණන් වහන්සේ යම්කිසි භික්ෂුවක් බොහොම ආඩම්බරයෙන් කියනවා නම් මට අහවල් තැනින් ආරාධනා තියෙනවා, මට කිසි සිව්පසෙන් අඩුපාඩුවක් නැහැ, ඔවා කියනවා නම් අන්න ඒ අර ගොම කුරුමිණියා වගේ කියලා ඒ විදිහට නිග්‍රහ වෙන අන්දමට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒ වගේම අපි දැන් දන්නවා මේ ලාභ සත්කාර කියන ඒ රැල්ලට අහසු වුණාට පස්සේ සංඝයා වහන්සේලාගේ සනාතන වටිනාකම් හැටියට සලකන්න පුළුවන් වන වටිනා ගුණ ධර්ම නැති වෙලා යන බව. මොනවද ඒ ගුණ ධර්ම? අල්පේච්ඡතාව, සන්තුෂ්ඨිතාව, සුභරතාව. අල්පේච්ඡතාව කියලා කියන්නේ ආසාවන් අඩු බව, සුළු දෙයකින් සෑහීමකටපත් වෙන්න පුළුවන් බව. ඒ අල්පේච්ඡතාව ආරක්ෂා කරගන්න අමාරුයි. ගිහි සමාජයෙන් එන සුඛෝපභෝගී අධිසුඛෝපභෝගී රැල්ලට අහුණා එකට ගසාගෙන යනවා. දැන් මුහුදු වෙරළේ දුර්වල ගොඩනැගිල්ලක් තියෙනවා නම් පාරකම් කාලයේ එන රැළ පාරට කඩාගෙන යන්න වගේ, හොදගෙන යන්න වගේ. අන්න අර අල්පේච්ඡතාව කියන ගුණය වෙනසිල යනවා සුඛෝපභෝගී අධිසුඛෝපභෝගී ආරාධනාව තුලින්. ඒක මේ හැම කෙනාටම ඒක තුලින් යමක් හිතා ගන්න පුළුවන්. ඒ වගේම සන්තුෂ්ඨිතා කියලා කියන ලද දෙයින් සතුටු වීමේ ගුණය. ඒකත් සංඝයා වහන්සේලාටයි දෙයක් සිව්පසයෙන් සෑහීමකටපත් වීම. අෂ්ඨ පරිස්කාර කියලා අතීතයේ අෂ්ඨ පරිස්කාරයෙන් සෑහීමකටපත් වුණ සංඝයා වහන්සේලා පරිස්කාර පිරිකර අටක්. දැන් කොච්චර ගණන් කරන්න පුළුවන් වේද කියලා කියන්න බෑ. පරිස්කාර වශයෙන් අත්‍යවශ්‍ය හැටියට සලකන දේවල් එන්න එන්න වැඩි වෙනවා. ඒ වගේම තමයි සුභරතා. සුභරතා කියලා කියන්නේ පහසුවෙන් පෝෂණය කළ හැකි බව. ඒකත් අර සංඝයා වහන්සේලා ක්‍රමක්‍රමයෙන් සුඛෝභෝගී ජීවිතයට නැඹුරු වීමත් එක්කම පෝෂණය කිරීම කියන ගිහි පක්ෂයට එන වගකීමත් එන්න එන්නම භයානක වෙනවා, පෙරහැරුම් වෙනවා. ඒ වගේම වැදගත් කාරණයක් තමයි නියම සංඝයා වහන්සේ කෙනෙක් පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා නුසුදුසු අන්දමින් ගිහියන් සමග සමදකම් නොපැවැත්විය යුතු බව. දැන් දේවදත්ත ස්ථවිරීන් පිළිබඳව අර වර්ණනා කළේ දේවදත්ත පක්ෂයේ අර දානපළයේදී සරියුත් මේ අග්‍රශ්‍රාවක ස්වාමීන් වහන්සේලා නම් එහෙම නැත්නම් සරියුත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ නම් ගෝයම් පැමුණාට කාලයට පමණයි යන්නේ. දේවදත්ත ස්ථවිරීන් මඟුල්ලා මඟුල් හැම දෙයකටම අපට උපකාර වෙනවා. හරියට ගෙදර තියෙන පැන් බඳුනක් වගේ, වතුර භාජනයක් වගේ ඕන දෙයක්, ඕන එකක් හොද ගන්න බොන්න කියන්න ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අන්න ඒ தത്വෙට සංඝයා වහන්සේ කෙනෙක් වැටුණොත් අන්න අර දේවදත්ත පරමාර්ථයට ඒ පරමාර්ථය ඔස්සේ යන්න ඉඩ තියෙනවා. ඒ තරම් භයානක දෙයක් මේ ජනප්‍රියත්වය කියන එක. ජනප්‍රියත්වය ඇති වුණ හැටිය ඊළඟට බලාපොරොත්තු වෙන්නේ පදවිය, පදවි ලාභය. ඉතින් ඒක තුලින් දන්නේම නැතුව අශාසනික මාර්ගයකට යොමු වෙනවා. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ නුසුදුසු ගිහි සම්බන්ධකම් ඉවත් කරලා සංඝයා වහන්සේලා තමන්ගේ පරමාර්ථයට එකඟ වෙන නිවන් මඟට අදාළ වන අන්දමින් ජීවිතය ගෙන යා යුතු බව. වෙන එකක් තබා නුසුදුසු අන්දමින් ගිහියන්ට සංග්‍රහ කිරීම පවා කුල දූෂණය නමින් හැඳින්වෙනවා. කුල දූෂණය කියන වචනය ඒ කියන්නේ පවුල් දූෂණය කරනවා කියලා කියන්නේ මොකද? ඒ ශ්‍රද්ධාව දූෂණය කරනවා. මහා ශ්‍රද්ධාවක් ඇතිවයි, යඹුරු ශ්‍රද්ධාවක්, මේ ලොකු ශ්‍රද්ධාවක් ඇතිවයි ගිහි පින්නතුන් සංඝයා වහන්සේලාට සිව්පසේ පූජා කරන්නේ. ඒ ශ්‍රද්ධාව දූෂණයට හේතු වෙනවා අනියම් මන්දමින්, නුසුදුසු අන්දමින් ගිහියන් සමග සමදකම් පැවැත්වීම. මේක අර දේවදත්ත ස්ථවිරින්ගේ ක්‍රියාවලියෙන් අපට පැහැදිලි වෙනවා. නමුත් සමාජයේ සාමාන්‍යයෙන් සැලකෙන්නේ, ජනප්‍රිය වෙන්නේ, බොහොම දිනෙක ඡන්දය දෙන්නේ අන්න අර විදිහේ ආකල්පය ඇති අයටයි. අපි කල්පනා කරගන්න ඕනේ ශාසන දීර්ඝ කාලයක් පවතිනවා නම් අපි කුසල ඡන්දය දෙන්න ඕන. කුසලයටයි ඡන්දය දෙන්න ඕනේ. මේ පැත්තටයි. ඉතින් අන්න ඒ විදිහේ කාරණා රාශියක් අපිට මේ කථාන්තරය තුලින් මතු කරගන්න පුළුවන් වුණා. බුදු පියාණන් වහන්සේලා මේ ලෝකයාට සම්බුද්ධ ශාසනය කියලා දෙයක් හඳුන්වා දෙන්නේ මේ සංසාරයේ තියෙන දුක්ඛ ස්වභාවය දුක්ඛ සත්‍ය වශයෙන් අවබෝධ කරගෙනයි රජකම් සිටුකම් ශක්තිතිකම් ආදී කොයි දෙයක් ලැබුවත් ඒ හැම දෙයක්ම අනිත්‍ය බව බුදු පියාණන් වහන්සේ එනෙකුත් සූත්‍ර දේශනාවල ප්‍රකාශ කරලා තිබෙනවා. සමහර විට ඒ සූත්‍ර දේශනාවල ශක්විති රජවරුන්ගේ සම්පත් ගැන තියෙන ටික බොහොම ආශාවෙන් මේ කාලේ ඇතැම් කෙනෙක් කියනවා. ඒ මිසක් සූත්‍රය අවසාන වෙන්න ටික මහණෙනි මේ සියල්ල අනිත්‍යයි. ඒ හිටී ශක්විති රජවරුත් නැහැ. ඒ විසෝවරුත් නැහැ. ඒ කුමාරවරුත් දැන් නැහැ. ඒ සියලු සම්පත් ඒ සියල්ලම විනාශයි. මහණෙනි ඔයත් ඇති සංස්කාර ගැන කලකිරෙන්නේ මේ සියලු සංස්කාර අනිත්‍යයි කියලා. ඒ විදිහටයි බුදු පියාණන් වහන්සේ අතීත ඒ කථාන්තර චක්‍රවර්ති කථාන්තර ආදී මතු කරලා දක්වන්නේ. ඒ අනුව පෙන්නුම් කරන්නේ මේ සංසාරික ජීවිතයේ ඇති දුක් ස්වභාවයයි. මේවාට පැලැස්තර දමමින් එක්තරා ප්‍රමාණයකට ගිහි ජීවිතය ගෙන යන බව ඇත්ත. නමුත් දිහි පින්වතා තුලින්ම තමයි පැවිද්දෙක් ලෝකයාට බිහි වෙන්නේ. යම් කිසි අවස්ථාවක් දැන් මේ වගේ අවස්ථාවක මේ පින්නතුන් තම තමන්ගේ කොයිතරම් සුඛෝභෝගී ජීවිත රටාවල් තිබුණත් කොයිතරම් වස්ත්‍රාභරණ තිබුණත් ගෙදර දොරේ ඒවා ඉවත් කරලා දාලා ඒවා අහක් කරලා මේක දවසක් ඡාම් ජීවිතයට නැඹුරු වෙලා තමන්ගේ ජීවිතය ගැන ලෝකය ගැන ගැඹුරින් කල්පනා කරන අවස්ථාවක් සලසා ගත්තා ගෙවල් වලින් ඉවත් වෙලා එහෙම ආකරපු ආරම්භය තුලින් නැතන් කෙනෙක් ගැඹුරින් කල්පනා කරලා මේ තමන්ගේ ජීවිතය ගැන සංසාරික තත්ත්වය ගැන හිතලා යම් අවස්ථාවක කලකිරීමක් සසර කලකිරීමක් ඇති කරගත්තා නම් අන්න ඒ අවස්ථාවේ තමයි පැවිදි ජීවිතයට ඇතුල් වෙන්නේ. එතකොට පැවිදි පරමාර්ථය මොකක්ද? පබ්බජ්ජා කියලා කියන්නේ මේ සසර දුකින් එතර වීම, සබ්බ දුක්ඛ නිස්සරණ, නිබ්බාන සච්චිකරණාය කියලා ඒ පරමාර්ථය මුල් කරගෙනයි කෙනෙක් පැවිද්දට බහින්නේ. සිවුරු පටිය තාමත් ගෙල බඳින්නේ ඒ වාක්‍ය කියලායි. සියලු දුකින් අනික්මෙන්න කියමින් කියලා කියන නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා මේ පැවිද්ද කියලා කියන එක. එතකොට ශාසනයක් ආරක්ෂා වීම කියලා කියන්නේ ශාසනය කියලා කියනකොට දැන් ඊළඟට සංඝයා වහන්සේලා ගැන හිතනකොට මේ පින්නතුන් අහලා තියෙනවා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියලා අපි පාවිච්චි කරනවා. මේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය දිහි පින්වතාට විශේෂ සංකල්පයක් වන්නේ මොකද? ඒක හරියට අර ගිහි ජීවිතයේ ඉඳලා බලනකොට නිවන ඊටාම ඈත තියෙන දෙයක්. කොහොම ඈත මාර්ගයක්. නමුත් මේ ඈත මාර්ගයේ අපවැණි අයත් අවස්ථා වශයෙන් මේ ගමන ගිහිල්ලා සසර දුක් කෙලවර කරලා තියෙනවා කියන අවබෝධය ලබා දෙන පුද්ගල විශේෂයන් තමයි අර අෂ්ටාර පුද්ගලයන් හැටියට දක්වන්නේ. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන ඒ මාර්ගඵල මාර්ගඵල ආදි වශයෙන් ඒ මාර්ගයේ යන සහ ඒ මාර්ගයට මේ පාළයට පැමිණ ඒ අට දෙනා වහන්සේලා හරියට අර නිවන් මඟ තියෙන පහන් වැටක් වගේ පහන් පෙඩක් වගේ ඒ තුලින් යම්කිසි ආලෝකයක් ලබනවා මේ මාර්ගය අපිට යන්න පුළුවන් කියලා. එතකොට ඒ සංඝ ශාසනය තුල තියෙන වටිනාකම ඒකයි. යම් තාක් මේ සංඝයා වහන්සේලා මේ නිවන් මඟ හැසිරෙනවද ඒ තාක් නැත්නම් මේ බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේදී ප්‍රකාශ කළා ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරනවාද ඒ තාක් මේ ලෝකය රහතන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. මොකද බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ධර්මය ඒවායි ප්‍රායෝගික අංශය තේරුම් අරගෙන ඒක අනුව ක්‍රියා කරනව නම් ක්‍රියාවට බහින ක්‍රියාත්මක වෙනව නම් කෙනෙකුට අද පවා ඒවා ලබා ගන්න පුළුවන්. ඒ විදිහේ නෛර්යානික සම්බුද්ධ ශාසනයක ඇති වටිනාකම් අපි හරියාකාර තේරුම් ගත්තේ නැත්නම් ඒ වෙනුවට අන්න අර මේක කොඩියක් සන්නායක් හැටියට හිතාගෙන චීවරය පාවිච්චි කළොත් ශාසනය පරිහානියට පත් වෙනවා මිසක් ශාසනය දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස. මෙන්න මේ කාරණේයි අපිට මේ කථාන්තරය තුලින් ගත්වන කිවන්නේ. ඊළඟට අපි කල්පනා කරන්න ඕනේ මේ මාර්ගයට පිවිසෙන්නේ කොහොමද? ශීලාදී ගුණධර්ම තුලින් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා ශීලිය කියලා පදනම මතයි සමාධිය ගොඩ නැගෙන්නේ. ඒ සමාධිය කියලා කියන චිත්ත ඒකාග්‍රතාව පිට කරගෙනයි යථාභූත ඥානිය කියලා කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් වන්නේ කෙනෙකුට. ගිහි හෝ ඒවා පැවිදි හෝ ඒවා එතකොට සංඝයා වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ ඒ ජීවිතයට ජීවිතය ආදර්ශයට අරගෙන අද මේ විශාල පිරිසක් ගිහි පින්නතුන් තම තමන්ගේ සුඛෝභෝගී ජීවිත රටාවල අතහැරලා මේ අද එක දවසක් රහත් ප්‍රතිපදාව හැදිරෙනවා කියන ඒ අවබෝධය ඇතිවයි පොහොය අට සිල් සමාදන් වුණේ. ඉතින් ඒ විදිහේ ප්‍රතිපදාවක හැසිරීම තුලින්ම පේනවා යම්කිසි ගැඹුරු ඉලක්කයක් ගිහි පින්නතුන් තුල පවා තිබෙනවා. අපි කවදා හෝ මේ ගිහි ජීවිතය තුල තියෙන මේ දුක්ඛම් කටළු වලින් පමණක් නොවේයි, මේ දීර්ඝ කාලයක් අපි මේ සංසාරයේ බුද්ධ වචනේ සත්‍ය නම් මිනිසෙයින් හැටියට පමණක් නොවේ, තිරිසනුන් යක්ෂයින් ප්‍රේතයින් හැටියට නිරාසතුන් හැටියට දීර්ඝ කාලයක් මේ සංසාරය අපි දුක් විඳලා තිබෙනවා. බුද්ධ ශාසනයක් පහළ වුණා නම් ඒ බුද්ධ ශාසනය අපි අර සඳහන් කළ ආකාරයට බුදු පියාණන් වහන්සේ කෙනෙකුගෙන් ලැබෙන උතුම්ම දායාදී හැටියට සලකන්න පුළුවන් වන්නේ අන්නේ නිර්වාණ මාර්ගය ප්‍රත්‍යක්ෂ කිරීමේ යෙදලා තිබෙන සංඝයා වහන්සේලාගෙන් සමන්විත සම්බුද්ධ ශාසනය. එතකොට මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන තාක් ගිහි පින්නතුන්ට මේ තමන් ගෙන යන ප්‍රතිපදාව පවා, මේ තමන් කරගෙන යන ශීල ප්‍රතිපදාව පවා අර්ථවත් එකක් බව හේතු යන්න පුළුවන්. එහෙම එකක් නැත්නම්, ඉලක්කයක් නැත්නම්, ඉදිරියට පහනක් ආලෝකයක් නැත්නම් ගිහි පින්නතුන්ටත් තිබෙන්නේ ඒ සුඛෝභෝගී ජීවිතයටම ගැලිලා, ඒ සුඛෝභෝගී ජීවිතයටම සංඝයා වහන්සේලාත් ඇදගෙන සංසාරයේ තවත් දීර්ඝ කාලයක් සැරිසැරීමයි. එතකොට අපි හැමතිස්සෙම කල්පනා කරමු, මතු කරගන්න ඕන ධර්මය බුදු පියාණන් වහන්සේලා මතු කරලා දුන්න ඒ නිවන, අපි මේ අකුරු තුනක් හැටියට සැලකුවත් නිවන කියලා කියන නිවීම, මේ සතර දුක් වලින් එතර වීමෙන් ලබන, එහෙම නැත්නම් මේ නවම් ප්‍රත්‍යක්ෂ කරගන්න ඒ සැනසීම, මේක මේ ඉලක්කයයි. එතකොට හැම බෞද්ධයාගේම පරමාර්ථය කොයි කොයි විදිහේ දානමාන ආදී පින්කම් කළත්, එහෙම එකක් මලක් පහනක් පුදලත් මේ පින්නතුන් ප්‍රාර්ථනා කරන්නේ මේ මල් මේ පිදීමේ ආනිසංසය මේ කුසලයෙන් මට නිවන ලැබේවා කියලා, මේ හැම එකක්ම නිබ්බාන පත්‍ය හෝතු කියලා නිවනට ප්‍රත්‍ය වේවා කියන ප්‍රාර්ථනාවයි කරන්නේ. ඒක ප්‍රාර්ථනාවක් පමණක් හැටියට තබන්නේ නැතුව ඒක ප්‍රායෝගික ක්‍රියාත්මක පක්ෂයට නගන්න නම් අන්න අර කියාපු ශීල සමාධි ප්‍රඥා කියන මාර්ගයේ ගමන් කරන්න ඕන. මේ මාර්ගයට අයිති දේ වටිනාකම් තමයි අපි අර සඳහන් කළේ, අල්පේච්ඡතාව, සන්තුෂ්ඨිතාව, සුභර්තාව ආයේ කියන ගුණාංග. එතකොට අර මේ පින්නතුන් දන්නවා ගිහි පැවිද්දේ පක්ෂයේම බොහොම ඕනෑකමින් බොහොම ආශාවෙන් නිතර සජ්ජායනා කරන පරිහරණය කරන කරණීය සූත්‍රයේ පවා කුලේසු අනනුගිද්දෝ කියලා සඳහන් වෙනවා. කුලයන් පිළිබඳව ඍජුපාවක් නැති බව. මේ විදිහට ඒ නිවන් ප්‍රතිපදාවෙහි සිරෙන දැන් අතන කියවුණා අර ධර්මාශෝක රජතුමාගේ ඒ සහෝදරයා යුවරජු හැටියට හිටියා. නමුත් මහාන වුණාට පස්සේ ඒක විහාරිය වශයෙන් කැලෑවට වැදිලා අර සන්නාය මුදන්නේ නෑ රහත් වෙනකම් කියලා ඒ විදිහට දැඩි අදිෂ්ඨානයකින් ඒ කටයුතු කළේ. මොකද අන්න ශාසනික වටිනාකම් හරියාකාර තේරුම් ගත්තා. මොකද බුද්ධෝත්පාද කාලයක පමණයි කෙනෙකුට සසරින් මිදීමේ අවස්ථාව සැලසෙන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් බුදු කෙනෙක් පහළ වෙන කලින් පසේ බුදුරජාණන් වහන්සේලාත් පහළ වෙලා නිවන් දකිනවා නේද කියලා. නමුත් පසේ බුදුරජාණන් වහන්සේලාට තිබෙන අඩුපාඩුව මොකද්ද? රහතන් වහන්සේලාට වඩා ශ්‍රේෂ්ඨ හැටියට සැලකුවත් උන්වහන්සේලාට බෑ නිවන් මඟ වෙන කෙනෙකුට අවබෝධ කරන්න. උන්වහන්සේලාගේ වැඩ සිටීමෙන් දානමාන ආදිය කරලා විශාල පින් රැස් කරගන්න පුළුවන්. නමුත් නිවන් මඟ දක්වන්න බෑ. ඒක පුළුවන් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණයි. ඒකට එහෙම දැක්ුවා නම්, ඒ බඳු ඒ ධර්මයක් පවතිනවා නම්, ඒ ධර්මය අනුව ජීවත් වීම තමයි සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම කියලා කියන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් ඇයි ඒ ධර්මය දැන් අපට අර ඉස්සර පුස්කොළ පොත්වල තිබෙනකොට නම් ඒවා පුස්කාලා වේයෝ කාලා ඒ ධර්මය නැති වෙන්න ඉඩ තිබුණා. දැන් අපිට නානාවිධ උපකරණ තිබෙනවා. ඔය අලුත් මේ නොයිකුත් නම් වලින් මේ පින්නතුන් හඳුන්වන. දැන් අපි මේ ප්‍රකාශ කරන වචනත් කොහෙද කොහෙද සටහන් වෙන බව පේනවා. ඉතින් ඒව සටහන් වුණු පමණින් ශාසනයක් ආරක්ෂා වෙයිද? අපි කල්පනා කරන්න ඕන ඒ මේ වරන්පත් වල ලියලා තැන්පත් කළ තිබුණත් මේ හදවත් වල තැන්පත් වෙන්නේ නැත්නම් ඒ වායින් ඇති වැඩක් නැහැ. ඒ වායි ළඟට බලනකොට තේරුම් ගන්න බැරි, අර ශිලාලේඛන සෙල්ලිපි වගේ තේරුම් ගන්න බැරි වචන ගොඩක් විතරයි අන්තිමට. දැන් මේ තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ ඔය උගතුන් කියලා කියන මහා ශාස්ත්‍රඥයින් මේ ධර්මය තේරුම් ගන්න ගිහිල්ලා අමාරු වෙටෙන්නේ එකයි. ඒ අයට මේක තේරුම් ගන්න බෑ. මොකද මේ ප්‍රායෝගික මේ මාර්ගය යන්නේ නැති නිසා. සීල සමාධි ප්‍රඥා කියන මාර්ගය යාම තුලිනුයි මේ ධර්මයක් අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. ඊටත් වඩා වැදගත් දේ තියෙන්නේ මේකයි. දැන් මේ කෙනෙකුට ඒ නිවන් මාර්ගයේ හික්මන කෙනෙකුට ඒ භාවනා කටයුතු සම්පූර්ණ කර ගැනීමට අදාළ එදිනෙදා අදාළ ඒ උපදෙස් දෙන්න පුළුවන් වන්නේ ඒ වායේ හැසිරෙන අයට පමණයි. ඒ ප්‍රායෝගික වශයෙන් ඒවා ප්‍රත්‍යක්ෂ කරගන්න අයට පමණයි. දැන් කොයිතරම් වඩු කර්මාන්තයට අවශ්‍ය වඩු උපකරණ ගොඩ ගහලා තිබුණත් ඒවා පාවිච්චි කරන ආකාරය කියා දෙන්න වඩුවෙක් නැත්නම් ඒ කෙනෙකුට බෑ ඒ කර්මාන්තයේ යෙදෙන්න. අන්න ඒ වගේ මේ ධර්මයේ කොටස් හැටියට පොත්පත් වල තව නොයෙකුත් උපකරණ වල තැන්පත් කරලා තිබුණා. ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැමිණෙන ගැටලු පිළිබඳව උපදෙස් දෙන්නීමට සමත් ඒ මාර්ගයේ යන ඒවා මාර්ගයේ ගිය අය නැත්නම් ඒ ශාසනය තනින්ම අවසానයි කියලා කියන්න පුළුවන්. අන්න ඒ විදිහේ තත්වයක් සමහර විට උදා වෙන්න පුළුවන්. මේවා ජීවිතයට ලං කරගන්නේ නැතුව මේ ධර්මය ඈතින් තියාගෙන මේවා විග්‍රහ කර කර විතර්ක වඩ වඩා මේවායින් මුදල් හම්බ කිරීම පරමාර්ථයක් මේවායින් මතු කරගෙන ඒ විදිහකට යුතු කරනවා නම් අන්න ශාසනයක් ආරක්ෂා වෙන්න ඒ වෙනුවට Taman ටිකක් හෝ දැනගෙන ඒක ක්‍රියාවට නඟලා සීල සමාධි ප්‍රඥා ඒවා පුහුණු කරලා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඒ අලෝකෝත්තරව தত্ত্ব Tamanට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නම් අන්න ඒ තුලින් තමයි ශාසනයක් ආරක්ෂා වෙන්නේ. ශාසනය පිළිබඳව ත්‍රිවිධ ශාසනයක් ගැන කියවෙනවා. පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියලා. පර්යාප්ති කියලා කියන්නේ අර ධර්මය ඉගෙන ගැනීම කටපාඩම් කර ගැනීම කියන කොටසයි. ඒවා කොච්චර තිබුණත් ඒවා ප්‍රතිපත්තියට නැගීමක් නැත්නම් ඒකෙන් පිටින්ම වචන ගොඩක් මන්ත්‍ර ගොඩක් විතරයි. නිකම්ම නිර්ර්ථක මන්ත්‍ර ගොඩක් පමණයි. ඊළාට ඒක ප්‍රතිපත්තිය නැගීම තුළින් තමයි කෙනෙක් යම් කිසි කෙනෙක් ප්‍රත්‍යක්ෂ කර ගැනීම කියන කාරණයටයි ඒ ප්‍රතිවේද කියලා කියන්නේ. ප්‍රතිවේද කියලා කියන්නේ විනිවිද දකිනවා. මේ යථාභූත මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය යම් අවස්ථාවක නිමනින් ප්‍රඥාවෙන් විනිවිද දකින්න ඕන, ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕන. පච්චත්තං වේදිතබ්බෝ කියලා බුදු පියාණන් මහතේ දක්වලා තිබෙන්නේ මේ ධර්මයේ තම තමන්ම වච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි නුව නැත්තන් විසින් තම තමන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක් තමයි බුදු පියාණන් මහතේ දක්වලා තිබෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න නම් අර කිව්ව මාර්ගයේ ගමන් කරන්න ඕන. මේ හොඳ ආරම්භයක් මේ පින්නතුන් කරලා තිබෙනවා. මේ ශීල සමාදානෙ ඒකම අද දවසේ හිතාක් දුරට භාවනා යම් යම් ගමන්ගේ භාවනා කමටහන් පුරුදු කරන්නත් අවස්ථාව ලැබුණා කියලා හිතා ගන්න පුළුවන්. ඒකම ගැඹුරින් කල්පනා කරලා විදර්ශනාත්මක වශයෙන් මේ ජීවිතයේ මේ ශරීරයේ ඇති අනිත්‍යතාව ඒ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ ඥායයන් අනුව කල්පනා කරලා යම් කිසි කෙනෙකුට ගැඹුරින් වැටහුණා නම් අන්නේ අවස්ථාවේ තමයි අර විදර්ශනාත්මක වශයෙන් ප්‍රඥාව මතුණා කියලා කියන්නේ. මේ යථා තත්ත්වය අපි මේ පංචස්කන්ධය තුලින්ම විනිවිද දකින්න ඕනේ යම් කිසි අවස්ථාවක භාවනාමය වශයෙන්. මේ අපි අනිත්‍යයි කියලා හිතාගෙන සිටින හැම දෙයක්ම අනිත්‍යයි, සැප කියලා හිතාගෙන සිටින හැම දෙයක්ම දුකයි, සුභ කියලා හිතාගෙන සිටින හැම දෙයක්ම අසුභයි, ආත්ම මමයේ මාගේ කියලා කියන ඒවා අනාත්මයි කියලා කියන අර ලෝකයා විපර්යාස හැටියට විපරීත අන්දමින් හිතාගෙන සිටින තේවල් යථා තත්ත්වය අපට අවබෝධ වෙන්න ඕනේ. අවබෝධය කරා යන මාර්ගය තමයි භාවනා මාර්ගය. ඉතින් මේ නුවණ ඇති පින්වතුන් කල්පනා කරන්න ඕන අද වෙනි වෙසක් දවසක මේ ශාසනික වටිනාකම් අපි ආරක්ෂා කරගන්න ඕන ගිහි පැවිදි ભેදයක් නැතිව. ඒවා ආරක්ෂා කරගන්න නම් ඒවා හරියාකාර තේරුම් ගන්න ඕන, නිවැරදිව තේරුම් ගන්න ඕන. බුද්ධ වචනය අනුව මොනවද අපට ආරක්ෂා කරගන්න තියෙන්නේ? බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ ශාසනික පැවැත්මට උපකාර වෙන මේ නිර්වාණ ප්‍රතිපදාව ක්‍රියාත්මක කිරීමට උපකාර වන ඒ කාරණාද, එහෙම නැත්නම් අර ලෝකයා දැන් මේ නොයිකුත් බටහිරින්ගෙන එන ඒ නොයිකුත් ඉලක්කයන්ද අපේ ජීවිත රටාව සුඛෝභෝගී පැත්තකට හරවගෙන එක්තරා තරඟකාරී ගිහි ජීවිතයෙන් පැමිණෙන ආරාධනාවලට ඒ අනුව අපි ජීවිත හැඩගස්ස ගත්තොත් අන්න අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ අල්පේච්ඡතා, සන්තුෂ්ඨිතා, සුභර්තා ආදී ගුණ ආරක්ෂා කරගන්න අමාරු වෙනවා වගේම නුසුදුසු ගිහි සම්බන්ධතාවල් තුළින් එහෙම් පිටින්ම ශාසනය පුදුම විදිහේ පොටින්ම කියතොත් දැන් මේ කාලේ කියනවා සංකර තත්වයකටපත් වෙනවා. සංකර තත්වයකටපත් වෙනවා. ගිහි පින්වතුන් තුළ සංඝයා වහන්සේලා පිළිබඳව යම් කිසි ගෞරවයක් ඇති වෙන්නේ උන්වහන්සේලා තමන්ට ගිහි ගෙදර කරන්න බැරි යම් කිසි දෙයක් මේ සංඝයා වහන්සේලා කරගෙන යනවා. උන්වහන්සේලාට සිව්පසයෙන් සංග්‍රහ කිරීම අපගේ සත්පුරුෂ යුතුකමක් කියලා හිතාගෙනයි බොහොම ශ්‍රද්ධාවෙන් තමන් මොකා නොබී ඒ ආහාර පාන ආදිය පවා වස්ත්‍ර ආදිය පවා ඒ සිව්පසය වශයෙන් සංඝයා වහන්සේලාට පූජා කරන්නේ. එතකොට දැන් ලොකු වගකීමක් තිබෙන්නේ. ඒ සංඝයා වහන්සේලා ඒ බුදු පියාණන් වහන්සේ වදාළ ප්‍රතිපදාවේ යමි. බුදු පියාණන් වහන්සේ මතු කර දෙනේ නිර්වාණ ධර්ම ප්‍රත්‍යක්ෂ කර ගත්තොත් එදා එක පින්නතුන්ට විශාල කුසල සම්භාරයක් ලැබෙනවා. ඒක ඒ අදහසින් තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියලා. ඒ ලෝකයාට උත්තරීතර පින්කෙතක් බවට පත් වෙනවා කියලා. එතකොට මේ පින්කෙත හැටියට හිතාගෙන ඒ ගිහි පින්නතුන්ගේ ඕනෑ පාපම් සම්පූර්ණ කරමින් අර දේවදත්ත ස්තවිරයන් වගේ ඒ ප්‍රතිපත්ති හැසුනොත් එතන ජනප්‍රියත්වයේ කෙසේ වෙතත් ශාසන පරිහානියටම මඟ පෑදෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා ටික මේ පින්නතුන්ගේ සිත්වලට අපි දාන්නේ මේ ශාසනයේ චිර පැවැත්ම ගැන කල්පනා කරලයි. එතකොට ඒ අනුව මේ අද මේ පැයක් කාලය තුල මේ පින්නතුන් ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම තම තමන්ගේ මට්ටමින් යම් කිසි ශීලයක් සමාදන් වෙන ශීලාදී ගුණ ධර්ම තුලින් කය වචනේ හික්මවා ගත්තා. එතකොට හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ මේ සංසාරයේ දුක්ඛ ස්වභාවය අපි අවබෝධ කරගෙන ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා මේ භාවනා මාර්ගය යමින් අකිතාකිකමින් කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් මේ සියලු සංසාර දුකින්වත් නිරෝධින් මමා මහ නිවන් සාක්ෂාත් කරගෙන මේ ධර්ම ශ්‍රවණේ කාන්තේ හේතු ආසන උපකාර වූ පුනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. එසේම අවීචේ සිට අකිනට දක්වා වූ මේ අපගේ නෑනුත් ඇතුළු සියලු සත්වයෝද මේ ධර්ම ශ්‍රවණ මේ ධර්ම දේශනාමය කුසලයේ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධිගින උතුම් මමා මහ නිවන් සාක්ෂාත් කරගන්නවා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ විදිහට දෙවියන්ට දෙන එත්තාවතා චම්මීහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාශට්ඨා ජුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිශෝකා හොන්තු සබ්බේ පිපාණිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා සබ්බීතියෝ විවර්ජන්තු සබ්බ රෝගෝ විනාශයතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුඛි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුඛි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිත්‍යං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සර්ව සම්පත්ති නීවචේ අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.